ගරු හේෂා විතානගේ මැත්තුමා, ගරු ජයසිරි ජයසේකර මැත්තුමා, අවස දෙනවා ගරු ප්‍රධාන මැතිතුමා යන්දිසර මන් දෙනවා.
ගොඩක් ඉන්න ගොඩක් ඉන්න
අවහන කරු කතා නැතු.
ගරු අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ආතිකාර පිරිඳ ඇමතිතුමා.
එතකොට කියන්නකෝ දස්සේ දැන් අහලා තියෙන.
පිළිතුරු ආ එක 2015 වර්ෂයේදී මිලියන 537 දෙලක්ෂ 89දාස් 153යි. 2016 මිලියන 646යි 367දාස් 488යි 770යි. 2017 මිලියන 672යි 450දාස් 720යි 750යි. 2018 මිලියන 82යි 501903යි 718යි. 2019 මැයි මස දක්වා මිලියන 227යි 673දාස් 15යි 740යි. ආ දෙක 2015 වර්ෂයේ සිට 2019 මැයි මස දක්වා පොලිස් නිලධාරීන් 974,322කට ත්‍යාග මුදල් ගෙවා ඇත. ආ තුන ඔව්. ආ හතර ත්‍යාග අරමුදලින් ගෙවිය යුතු දිරි දීමනා ගෙවීම සම්බන්ධ තීරණයක අඩංගු 1990 මාර්තු මාස 9 දිනේ අංක 600යි ඇලරක් 20 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මේ සමග සභාගත කරමි. පහ ත්‍යාග මුදල් ගෙවීමේදී එක් එක් නිලධාරියා විසින් කරන ලද රාජකාරියේදී නිලධාරියාට ඇතිවන අනාරක්ෂිතභාවය ජීවිත තර්ජනය සිද්ධියේදී බරපතලකම ආදිය සිද්ධියට වෙන්වෙන් වශයෙන්
ඔබතුමා කියන්නේ යන්නේ එතකන් මේ ගරු මන්ත්‍රීතුමා එතුමා පිළිතුරු දුන්නා ඊට පස්සේ යන්න පුළුවන් නේ එතුමා අවශ්‍ය නම් හරි කියන්නකෝ.
ඒ සිද්ධියට වෙන්වෙන් වශයෙන් තක්සේරු කර එම රාජකාරිය නිසිලස ඇගීමට ලක් කර උපරිම ත්‍යාග මුදලක් අනුමත කිරීම ක්‍රමවේදය වේ. එමෙන්ම ත්‍යාග මුදල් පිරිනැමීමෙන් නිශ්චිත මුදලක් සඳහන් කර නොමැති අතර එසේ නිශ්චිත මුදලකට සීමා කළ නොහැක. හය පැන නොනගි ආ පැන නොනගි.
අර කතානායකතුමනි, අතන මේ ප්‍රශ්නේ මම අහලා තින්නේ අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික අධිකරණ නැවත පදිංචි කිරීම මේ ඔක්කොම ටික එතුමගෙන් තමයි අහලා තියෙන්නේ. දැන් ඔබතුමා තමයි මේකට උත්තර දෙන්නේ. අත වශයෙන් මේ ප්‍රශ්නෙට ඔබතුමාටත් උත්තර දී ගන්න බෑ. මොකද ප්‍රශ්නේ තියෙන්නේ මේකට මේ පොලිසිය පිළිබඳ ප්‍රශ්නයක් මේ තියෙන්නේ. හැබැයි එතකොට මේකේ තීන්දුව තීරණ ගැනීම සම්බන්ධ විශාල අර්බුදයක් තියෙනවාද? දැන් ඔබතුමාට මේ කාරණෙත් එක මම ගන්න කැමතියි. දැන් රජයේ සේවකයන්ට ගෙවන පටායක නැත්තම් සංයුක්ත දීමනාව, මේ සංයුක්ත දීමනාව රජයේ සේවකයන්ට දින 24කට ගෙවන්න ඔබතුමාලගේ රජයේ අනුමැතිය ගත්තා වැඩි කරගන්න. ඒක වැඩි කරලා දීලා තියෙනවා. හැබැයි දැන් මේක පොලිස් නිලධාරීන්ට දින 14කට අඩු කරලා තමයි දීලා තියෙන්නේ. එතකොට මම අහන්න කැමති ගරු, මොකද මේක මේ කරු කතානායකතුමා මේක මේ ප්‍රතිපත්තිමේ තීන්දුවක්. ඒකයි මම කිව්වේ අගමැතිතුමා හිටියනම් හොඳයි කියලා. මොකද මේක රුවන් විජයවර්ධන මැතිතුමාට 20ක් විශ්ස ගන්න පුළුවන් ප්‍රශ්නකුත් නෙමෙයි. ඔබතුමාලා උත්සාහ කරනවා. අධිකාරී ජනාධිපතිතුමාත් මේ සංයුක්ත දීමනාව වැඩි කරන්න කියලා අවශ්‍ය කරන පියවර ටික අරන් තියෙනවා. හැබැයි මුදල් ටික දෙන්නේ නැහැ. ඒකයි මම ඇහුවේ මෙතන මේක වැදගත් වෙන්නේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ. ඉතින් එතුමා පක්ෂේ ඒ වගේම පැනලා යනවා වගේ මෙතුණු තීමිට ගියා යන්න. මම ඒකයි මම කියන්නේ.
මම යොමු කරන්න පුළුවන් ඒක.
හරි, එතකොට මම කියන්න ඇදුවේ මේ ගරු කතානායකතුමනි, මේ රජේ මේ පොලිස් නිලධාරීන්ට රජේ නිවාඩු නැහැ. පොලිස් නිලධාරීන්ට සෙනසුරාදා දිනදා නිවාඩු නැහැ. පොලිස් නිලධාරීන්ට හාෆ් ඩේ නැහැ. දැන් අපේ රජයේ සේවක හාෆ් ඩේ දාලා යනවනේ. දැන් අපි ඔබතුමාලත් ගන්නවා මේ රජයේ නිවාඩු අපිටත් නිවාඩු. එහෙමනේ. පාර්ලිමේන්තුව රැස් වෙන්නේත් නැහැ රජයේ නිවාඩුලා. ඉතින් ඒ වගේ අපිටත් අදාළයි මේ රටේ ඉන්න සියලුම සේවකයන්ට අදාළයි අපේ පොලිසියට අදාළ නැහැ හමුදාවට අදාළත් නැහැ නමුත් පොලිසිය පැය 24ම රාජකාරී කරන්න ඕන ඉතින් ඒ නිසා කරු කතානායකතුමනි මේක ප්‍රතිපත්තිමය තීන්දුවක් කියලා මම කිව්වේ ඒකයි ඔබතුමාත් දන්නවා මම හිතන ඔබතුමාත් මේ සම්බන්ධව කතා කරා මේ වැදගත් කාරණයක් නිසා මම ඉල්ලන්න කැමති රජයේ විදියට ඇයි මේ පොලිස් නිලධාරීන්ට සංයුක්ත දියමනාව ඔබතුමාලා දැන් ඔබතුමා රාජ්‍යමතුමා විදියටත් අධිකව ජනාධිපතිතුමා ඇමතිවරයා විදියටත් රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා විදියටත් මේ යෝජනාව ඉදිරිපත් කළා තියෙනවා මුදල් අමාත්‍යාංශය තමයි මේ කැපිල්ල කරලා තියෙන්නේ ඒ කියන්නේ දින 24ක් සාමාන්‍ය රාජ්‍ය නිලධාරීන්ට දෙනවා මේ සංයුක්ත දීමනාව බටායකත් කපලා දින 14ක් දක්වා මම අහන්න කැමති මොන දෙයන්නාසේද මේකට උත්තර දෙන්නේ ඉතින් අගමැතිතුමා අහපෝ අගමැතිතුමා කියන්න
හොඳයි අමැතිතුමා ඔබට පිළිතුරු දෙනවද ඒකට නැත්නම් අවධානය යොමු කරනවද
ගරු කතානායකතුමනි මම හිතනවා මේක ඇත්තම රජයක් විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තා මේ බටායක ගෙවන්න මෙතන මම මට මතක හැටියට අපේ සාගල රත්නායක අමැතිතුමා ඉන්න කාලේ ඉඳන්ම මේක සාකච්ඡා වුණා මේ බටායක ගෙවන්නට මම හිතනවා ඒක පුළුවන් තරම් ඉක්මනින් ක්‍රියාත්මක කරන්නට අවශ්‍යයි කියලා ඒකේ මම හිතන්නේ මුදල් ප්‍රශ්නයක් වෙන්නටත් පුළුවන් නමුත් ඒක මම හිතන්නේ අපිට මුදල් ලැබෙතුමත් එක්ක සාකච්ඡා කරලා ඒක පුළුවන් තරම් ඉක්මනින්
එන එක ඉක්මනින් විසඳන එක එක වුණා නම් ඉතින් ඉතින්ම සාධාරණයි නේද හොඳයි දැන් තුම අවධානය යොමු කරයි මම තුමා හොඳයි
මදි මේ OD එක දැන් සංයුක්ත දීමනාව කපලා තිනවා දින 24 දින 14 දක්වා ඒක සාගර රත්නායක මහත්තය ඉන්න කොට නෙමෙයි ඔබතුමාලා ඊට පස්සේ තමයි මේක තීන්දුවක් ආණ්ඩුව ගත්තේ මේ දින 24 14ට අඩු කරන්න ඒක වැරදි අතර හැබැයි ඒ තීන්දුව දැන් ක්‍රියාත්මකයි මම අහන්න කැමතියි දැන් ඒක අඩු ඒක වැඩි කරයි මේ අඩු කරන්න තීරණය කරේ මේ ආණ්ඩුවේ දින 24ක එක දින 14ට මේ පොලිසිය නිලධාරීන්ට අඩු කරේ ඇයි අතරම උන්ට දුන්නා නම් ඔබතුමා හිතුවොත් රුපියල් 500 ගාන දුන්නා නම් සාමාන්‍ය පොලිස් නිලධාරියෙකුට 20 දවස් 24ම වැඩ කරා නම් එතකොට හම් වෙනවා. හැබැයි ඒක තව දවස් 10ක් අඩු කරා. එතකොට මේ මිනිස්සු ජීවත් වෙන්නේ මේ. මේ මිනිස්සු පාර දිගේ ඉන්නකොට පාර දෙනවා, කෑ ගහනවා, ප්‍රශ්න ඔක්කොම මූණ දෙන්නකොට පොලිස් නිලධාරි. හැබැයි
හොඳයි
මාදගේ නෑ තිබුණා තිබුණා. මම මේ ඔබතුමා මේ මම මේ දැන් පොලිසියෙන් නිලධාරින්ගෙන් අහලා මම මේ කතා කරන්නේ. ඔබතුමා පොලිසිය නිලධාරින්ට කතා කරේ නෑනේ. අබිරමතුමා නැත්නම් මේ කබිර රජේ මහත්මයාට දෙනවද මේ අමාත්‍යංශ මේ කරේ නැන්නේ
හරි එනවා වෙනස්ද ඔබතුමා ප්‍රශ්නේ අහන්න ඉවර කන්ද
ප්‍රශ්න අහන්න යාළු දුන්නේ මේ ආණ්ඩුව ප්‍රතිපත්ති මේ තීන්දුවක් ගන්න කියලා අපි කියන්නේ ආණ්ඩුවේ මුදල් අමාත්‍යංශය මුදල් දෙන්නේ නැහැ මේකට
හරි ගරු අමාත්‍යමය ගැන අවධානය යොමු කරන්න ඕනද බාර ගන්න හුඟක් කරු කියන්නේ හොඳයි බොමිතුදී හරි ගරු චමින්ද විජේසිරි මහත්මයා
ආන ගරු කතා නායකතුමනි
අභ්‍යන්තර සජේෂකරු පරාසභා මිතුමා
අවතුමා
ගරු කතානායකතුමනි චමින්ද විජේසිරි මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු එක ඇමනුම එකපගින් දන්නවා ඇත මේක දිගට තියෙන ඇමනුමක් කියවන්න අමාරුයි ආව දෙවනි ප්‍රශ්නයට පිළිතුර ඇමනුම දෙක මගින් දක්වා ඇත ඔව් ලොකුයි මෙම අමාත්‍යංශයෙන් මගින් විදේශ ආධාර යටතේ ක්‍රියාත්මක කරන නැගියන කලාපවල ග්‍රාමීය යටිතල පහසුකම් සංගාධන ව්‍යාපෘතියේ RIDP යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනයට අයත් ඇමෙනම තුනෙහි සඳහන් මාර්ග සංවර්ධනය කිරීම සඳහා හඳුනාගෙන ඇති අතර එම මාර්ගවල මූලික සැලසුම් නිර්මාණ හා විමර්ශන කටයුතු මේ වන විට සිදු කරමින් පවතින අතර 2021 වර්ෂය වන විට මාර්ගවල සියලු සංවර්ධන කටයුතු අවසන් කිරීමට නියමිතේ. එසේම 2017 වර්ෂයේ තුල පුරණගම අතිරේක ප්‍රතිපාදන ව්‍යාපෘතිය යටතේ බදුල්ල දිස්ත්‍රික්කය තුල සංවර්ධනය කරන ලද මාර්ග යන්නේ තොරතුරු ඇමනුම හතරමගින් දන්වා ඇත. අන්තිමේකට අදාළ නොවේ.
පරිමතුවරි ස්තුතිවන්තන පිළිතුරු සැපීම වෙනුයි. තොරතුරු 2020 දී සියලුම පාරවල් හදලා අවසන් කරනවා කියන පිළිතුරකුත් තියෙනවා මේ. විස්සයි විසි එක. මං හිතනවා ඒ පිළිතුරට මම එකඟ වෙන්නේ නෑ ගරු කතානායකතුමනි. අපේ අටේ ගත්තොත් පත්තිච්ච සියලු ආණ්ඩු තුළ ගත්තොත් ගරු කතානායකතුමනි අපි ඇතුළු අපේ රටේ තියෙන මාර්ග පද්ධතිය ආර්.ඩී. එක පළාත් සහ පළාත් පාලන ආයතන සතු තියෙන මේ පාරවල් ඉන්වෙන්ටරි ගත කරලා නැහැ ගරු කතානායක. ඒකේ බරපතල ප්‍රශ්නේ තමයි අපි අපේ පත්වෙන ආණ්ඩුවල ජනප්‍රියතාවය සහ දේශපාලන පැවැත්ම වෙනුවෙන් අවශ්‍ය තැනත් අවශ්‍ය නැති තැනත් හැදෙනවා. ඒ නිසා මම පැහැදිලිව කියනවා ගරු අමාත්‍යතුමනි, අපේ පළාතේ මේ වෙනකොට අපේ රාජ්‍ය ප්‍රතිපාදන වෙන් කරත් අවශ්‍යතාවය මත, ඒ කියන්නේ ආර්ථිකය වශයෙන් රටට බලපාන විදියට, ඒ වගේ ජන ජීවිතයට අවශ්‍ය විදියට බලපාන විදියට මාර්ග පද්ධතිය සැකසෙන්නේ නැහැ. පැහැදිලිව අපිත් ඒකට වගේ කිය යුතුයි. එසම හිතනවා අමාත්‍යංශයේ හැටියට මේ කියන යෝජනාව සඳහා සක්‍රීය දායකත්වය ලබා ගැනීම සඳහා අමාත්‍යංශයේ සතුව යම්කිසි වැඩපිළිවෙලක් තියෙනවාද කියන කාරණේ අපි කියන්නේ ගරු එමත්තමනි, අවශ්‍යතාවය මත ප්‍රතිපාදන වෙන් විය යුතුයි. එතකොට මම හිතනවා රටේ අපි යොදවන මේ බදු මුදල නිශ්චිත තැනකට යවන්නට පුළුවන් වෙනවා. එසේ නොවි මේ මුදල් සමහර වෙලාවට අපි දන්නවා බාමාත්‍යංශයේ මේ මෑත කාලයක ඉඳලා මේ ප්‍රතිපාදන වෙන් කිරීම අසාධාරණ විදිහට වෙන් වෙන්නේ. කොතනද කොහොමද කියන කාරණේ මම කියන්නේ යන්නේ නැහැ. ඒක හොඳ නැහැ. ඉතින් මම හිතනවා පැහැදිලිව කරු එමත්තමනි, ඒ සඳහා යන්න පුළුවන් වැඩපිළිවෙලක් ඉතා ඉක්මනින්ම හදන්න අමාත්‍යංශයේ වැඩපිළිවෙලක් තියෙනවා.
හොඳයි. ගරු එමත්තමා,
ගරු කතානායකතුමනි, අපේ අමාත්‍යතුමත් සමග සාකච්ඡා කළා. එතුමා ඒ කියපු කාරණේ සම්බන්ධයෙන් මම බලාපොරොත්තු වෙනවා ඉතාමත් සාධනීය පිළිතුරක් ඉස්සරහට ලබා දෙන්න. නමුත් විශේෂයෙන් මම සඳහන් කරේ ගරු මන්ත්‍රීතුමනි, RIDP මාර්ගය, ඒ කියන්නේ විදේශ ආධාර යටතේ ලැබෙන මාර්ග තමයි ඇමනුම තුන යටතේ තියෙනවා. 2021 අපි හදලා අවසන් කරන්නේ විශේෂයෙන් මේ මාර්ග අපි තෝරගෙන තියෙන්නේ ගොඩක් වෙලාවට පාරවල් දෙකක් සම්බන්ධ කරන අත්‍යවශ්‍ය මාර්ග හැටියට. මොකද මේ විදේශ ආධාර ලබා දීමේදී ඒ නිර්ණායක තියෙනවා. ඒ නිර්ණායක අනුව තමයි මේ මාර්ග තෝරගෙන තියෙන්නේ. ඔබ මන්ත්‍රීතුමා කියපු අනිත් කාරණා සම්බන්ධයෙන් මම අමාත්‍යතුමාගෙත් අවධානය යොමු කරලා අපි ඉදිරියේදී ඒ සාධාරණ විදියට අවශ්‍යතාවය අනුව කටයුතු කරන්න බලාපොරොත්තු
වෙනවා. හොඳයි. බොහොම ස්තුතියි ජවනි ප්‍රශ්න කරු මන්ත්‍රීතුමා.
කතානායකතුමනි, දැන් ප්‍රශ්නේ තියෙන්නේ ආණ්ඩුවක් වශයෙන් ගන්න සංවර්ධන වැඩපිළිවෙල නවත්තන්න සමහර ඇමතිවරුෝ දැන් උසාවිය යන්න හදනවා. අපි දන්නා බඳුරුගුණවර්ධන ඇමතිතුමා හෙට අනිද්දා උසාවිය යන්න හදනවා. අපි ප්‍රතිපාදන වෙන් කළා පාරවල් හදන නිසා. මම දන්නේ නැහැ එතුමා මේවට විරුද්ධද වෙන්නේ ඇයි කියන එක. එතුමා කියන්නේ ආණ්ඩු පක්ෂයට විතරයි, විපක්ෂයට දෙන්නේ නැහැ කියලා. හැබැයි ඉතිහාසයේ ගත්තත් එතුමාලා ආණ්ඩු කරන කාලේ විපක්ෂය හැටියට අපිට මුදල් දුන්නේ නැහැ. ඉතින් මේ මෙතන තියෙන එක ප්‍රශ්නයක්. දැන් RIDP කියන වැඩපිළිවෙල විදේශ ආධාර ලෝක ආධාර යටතේ ක්‍රියාත්මක වෙන්නේ මේ නිර්ණායක තුල ගරු එමතුමනේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙයා පළාත් පාලන ආයතන දුන්නම අපි දන්නවා පළාත් පාලන ආයතන මැතිවරණයේ කොට්ටාස ක්‍රමයට. ඒ කොට්ටාසේ සංවර්ධනයේ භාරව ඉන්නේ මන්ත්‍රීවරයා. හැබැයි මේ මූල්‍ය ප්‍රතිපාදනය තුළ තියෙන ප්‍රතිපාදන වෙන් කිරීමේ නිර්ණායක එකක් තමයි ගරු එමතුමනේ ඒ කොට්ටාසේ අදාළ මන්ත්‍රීවරයාට තමන්ගේ අභිමතයේ පරිදි, තමන්ගේ කැමැත්ත පරිදි අවශ්‍යතාවයේ තියෙන මාර්ගය සඳහා ප්‍රතිපාදනය වෙන් කරන්න බෑ. මේකේ තියෙන ඡන්ද ක්‍රමයක් පාවිච්චි කරන්න. උදාහරණයක් කියන්න ගරු කතානායකතුමනි, දැන් මම නියෝජනය වෙන කොට්ටාසේ මාර්ගය තෝරා ගැනීම සඳහා ඡන්දය ලබා දෙන්න තියෙන වෙනත් කොට්ටාසයක නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් සහ ඒ ජනතාවගේ කණ්ඩායමක්. පැහැදිලිව මම හිතන්නේ මේ අවශ්‍යතාවයේ තෝරුම් ගන්නට බෑ. කොට්ටාසේ සංවර්ධනයේ තවත් කොට්ටාසක මන්ත්‍රීවරයෙක් සහ ඒ කොට්ටාසයේ ජීවත් වෙන ජනතාව තමයි තෝරන්නේ මේ මාර්ගය. මම හිතනවා මේක බරපතල ගැටලුවක්. මේක ප්‍රාදේශීය සම්බන්ධීකරණයට ආවා, මේක දිසි සම්බන්ධීකරණයට ආවා. ඒ නිසා මම හිතනවා මේ නිර්ණාය ටික වෙනස් නොකර මේ ක්‍රමවේදයට යන්න බෑ ගරු එමතුමා. මුතුමා 21 බලාපොරොත්තු වෙන මේක කරන්න 21 තියා මේ අවුරුද්දේවත් කරන්න බැරි වෙනවා. මොකද ඒ අදාළ කොට්ටාසයේ සංවර්ධනයේ තෝරා ගැනීම පිළිබඳව විශාල ප්‍රශ්නයක් තියෙනවා. මම හිතනවා මේක හොයලා බලලා නිවැරදි කිරීම ගැනට අවශ්‍ය පියවරක් ගන්නවා නම් හොඳයි
කියලා
පිළිල තමයි කියන්නේ.
ගරු කතානායකතුමනේ, මෙතුමා කියන විදිහට ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා නම් අපිට පුළුවන් තවදුරටත් සාකච්ඡා කරලා මේ සම්බන්ධයෙන් නිවැරදි කිරීමක්
කරන්න. හොඳයි. බොහොම ස්තුතියි. ගරු වේලු කුමාර මැතිතුමා, ගරු ආනන්ද අරුද්ගමේ මැතිතුමා, ගරු විපක්ෂයේ මන්ත්‍රීතුමාලා පොඩ්ඩක් නිශ්ශබ්දවන්න. ගරු විදුලි සංජය විදේශිකයා ක්‍රීඩා අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, විදේශ රැකියා අමාත්‍යතුමාගෙන් අහලා තියෙන නමුත් එතුමාත් ඇවිල්ලා නැහැ. දැන් දිගින් දිගටම ඔබතුමා අහපු ප්‍රශ්න වලට ඇමතිවරු අහුවෙන්නේ නැතුව මට තමයි උත්තර දෙන්න උනේ. උත්තරේ තියනවා දෙන්නද නැත්නම් පසු
දෙන්නයි ගරු අමාත්‍යතුමනි.
ආ, එක එවකට ක්‍රීඩා අමාත්‍ය ෆයිස මුස්තාෆා මැතිතුමා විසින් කොළඹ දිස්ත්‍රික්කයේ අගහිකකම් ඇති පාසල් අතර ක්‍රිකට් උපකරණ බෙදාහැරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ක්‍රිකට් උපකරණ ඉල්ලා ඇති අතර එම ප්‍රතිලාභීන් කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ සිටින බැවින් කොළඹ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය හරහා එම පරිත්‍යාග ලබා දීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ උත්සවයක් පවත්වා ඇත. ආ දෙකට පිළිතුර කොළඹ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ප්‍රධාන ලේකම් වශයෙන් බන්දුර දිසානායක මහතා මෙම උත්සව අවස්ථාවට සහභාගී වී ඇත. කිසිදු විටක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝජිතයෙකු ලෙස එතුමා එම අවස්ථාවට සහභාගී වී නොමැත. ආ තුන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිය සමාජික සංගම්හි නිලධාරීන් වෙත නිකුත් කර ටයිපටියක් එහිදී බන්දුර දිසානායක මහතා පැනද සිට ඇති අතර එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු නිලධාරීන් විසින් පළඳිනු ලබන නිරටයිපටිය නොවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිකුත් කරනු ලබන ටයිපටි ප්‍රසිද්ධ උත්සවයකට පැනඳීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තහනම් කර නොමැත. ආ එක කොළඹ දිස්ත්‍රික් සංගමයේ ප්‍රධාන ලේකම් වශයෙන් එම අවස්ථාවට ආරාධනා ලැබ බන්දුර දිසානායක මහතා සහභාගී වී ඇත. එබැවින් නෛතික හා සදාචාරාත්මක පසුබිම සම්බන්ධයෙන් ගැටලුවක් පැන නොනැගී ආ දෙක එවැනි චෝදනාවක් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් වී නොමැත. ඈ පැන නොනැගී අතුරු ප්‍රශ්න තියෙනවා නම් යොමු කළම තමයි උත්තර දෙන්න වෙන්නේ.
හොඳයි ගරු මැතිතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු කථානායකතුමනි, ඊයේ කෝප් කමිටුව රැස් වෙච්ච අවස්ථාවේදී විශේෂයෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශය පිළිබඳව හෙළිදරව් කිරීමේදී මං හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ ප්‍රධානියටත් ඒ වගේම අද මල්වත්තේ මහනාහිමියන්ට මිලියන 25ක අල්ලසක් දීමට ගිය බව ඊයේ කෝප් කමිටුවේදී හෙළිවලා තියෙන ගරු කථානායකතුමනි. මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම සඳහා අක්කර 30ක භූමි භාගයක් නිදහස් කර ගැනීම සඳහා තමයි මල්වතු මහනාහිමියන්ට අල්ලස් දීමට ගිය බව හෙළිදරව් වෙලා තියෙනවා. මං හිතන්නේ තා බරපතල ප්‍රශ්නයක්. ඊයේ ජනාධිපතිවරයා කියනවා පාර්ලිමේන්තුවේ අගමැතිවරයාගේ නම නොකිය කියනවා ප්‍රධානම ප්‍රශ්නයකට මුහුණ දෙනවා රටේ අගමැතිවරයා. අපි ලිපිලේකන ලෑස්ති කරලා තියෙනවා කියලා ඊටත් එහා ගියේ මං හිතන්නේ රටට විතරක් නෙවෙයි මුළු ජාත්‍යන්තරයටම අපකීර්තියක් වෙනවා.
මේ ප්‍රශ්නේ දෙමුනේ
ගරු කථානායකතුමන් ප්‍රශ්නේ අහන්න යන්නේ මේ අපකීර්තියක් වෙනවා මේ මල්වතු මහනාමියන්ට අල්ලස් වීම පිළිබඳව. අද මං හිතන්නේ ප්‍රධාන පුවත්පත්වල මේ පිළිබඳව සටහන් යෙදිලා තියෙනවා. මම අහන්නේ ගරු අමාත්‍යතුමනි, ඔබතුමා මං හිතන්නේ යොමු කරයි මේ ප්‍රශ්නය. අද ක්‍රීඩා අමාත්‍යතුමා මං හිතන්නේ එතුමා මේ ප්‍රශ්නයට උත්තර දීමට වඩා එතුමට වැදගත් දෙයක් තියෙනවා. හෙට පැවැත්වෙන රැස්වීමේ කුරුණෑගල වේදිකාව ගහනවා එතුමා ගිහිල්ලා. අපි මාන්ත්‍රීවරු හැටියට ප්‍රශ්නයක් අහපුව මෙතුමායින් නේ නැ ගරු ඇමැතිතුමනි, ඔබතුමාට මම යොමු කරන
සේවා.
මේ මල්වතු මහනාහිමියන්ට මේ අල්ලස් වීම සඳහායි මම මහනුවර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් හැටියට මල්වතු මහනාහිමියන් අපේ ආගමේ නායකයා විදිහට මම අහනවා මේ අල්ලස් වීම පිළිබඳව ඔබතුමා දන්නවද, මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් කිරීම සඳහා කටයුතු කරනවාද කියන ප්‍රශ්නේ මම ඔබතුමාගෙන් අහනවා.
ගෞරව මහත්මයා,
මට පුළුවන් යොමු කරන්න විතරයි මම නොදන්න දේවල් ගැන කියන්නේ.
නෑ මොකද අතිගෞරවනීය මල්වතු මහින්පාන මහත්මයාගේ නම සඳහන් කිරීමත් ඒක හොඳ නෑ. මේ අවස්ථාවේදී අපිත් කනගාටු වෙනවා පාර්ලිමේන්තුවක් වශයෙන්. දෙවෙනි ප්‍රශ්නේ අහන්න ගෞරව මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමනි, මේ අද මේ හැම මාධ්‍ය තුලින්ම යන නිසා මම මල්වතු අස්කිරි මේ මහනාමියන්ට අගෞරව කරන්න නෙවෙයි, මේක මේ ජාත්‍යන්තර වශයෙන් අද මේ පුවත්පත්වල මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙනවා. මේක බොරු කතාවක් නෙවෙයි. ඊයේ කෝප් කමිටුවේදී හෙළිදරව් වුණු ප්‍රශ්නයක් ගරු කථානායකතුමනි. දෙවෙනි අතුරු ප්‍රශ්නය ගරු අමාත්‍යතුමනි, කෝප් කමිටුවේ ඊයේ ක්‍රියාත්මක වුණ ඒ කමිටුව තුළදී ක්‍රිකට් ඒඩ් සමාගමේ ක්‍රියාකාරීත්වය අත්හිටුවයි කියන සිරස්තලයට තේ ඊයේ හෙළිදරව් වුණ කාරණට අනුව උපාලි සෙනවිරත්ත මහතාට රුපියල් 170,000 මාසික දීමනාවක් ගෙවීමෙන් ඒ වගේම මේ කෙටි කාලයක් තුළ 133ක් ගෙවා ඇති බවත් ඔහු විසින් කරන ලද කර්තව්‍යයන් තුළදී 124ක ආදායමක් පමණක් තමයි ක්‍රිකට් කවුන්සිලයට ලැබිලා තියෙන්නේ. ඒ නිසා මෙවැනි මහා මුදල් සම්භාරයක් රටේ ජාතික බදු මුදල් මෙවැනි පුද්ගලයන්ට ගෙවලාද ක්‍රිකට් කියන්නේ මේ රටේ මහා කඩාවැටිච්ච තැනකට පත් වෙලා තියෙන නිසා ගරු අමාත්‍යතුමනි මම අහන ප්‍රශ්නය මේ මුදල් රටේ ජනතාවගේ සබන් කැටයට හාල් කිලෝයකට ගහන බදු තුලින් ඔබතුමාලගේ රජයේ මේ තරම් මහා විනාශයක් වෙද්දි මේ පිළිබඳ හොයලා බලනතො මං හිතන්නේ අද පාර්ලිමේන්තුවේ ගත්තාම මෙහෙන් බැඳුම් කර සිද්ධිය ඊට වඩා ප්‍රශ්නයක් වෙලා තිනවා මම ක්‍රිකට් ආයතනය පිළිබඳව ගත්තාම ලක්ෂ 70ක් එක කෙනෙකුට ගෙවනවා මේ පුද්ගලයා කරපු දෙයක් නෑ ක්‍රිකට් අද ලෝකේ ඉතා ගෞරවයට පාත් වෙලා තිබ්බ ශ්‍රී ලංකා ක්‍රිකට් අද අන්ත පරාජයට පත් වෙනවා අන්ත තැනකට පත් වෙලා තියෙන ගරු අමාත්‍යතුමනි මම අහන ප්‍රශ්නය මෙතෙක් මේ තරම් මුදල් ප්‍රමාණයක් ගෙවලා මේ පුද්ගලයන් ආරක්ෂා කරලා මහා නාහිමියන්ගේ ඒ ගෞරවණීය තත්වය විනාශ කරලා දාලා මෙවැනි කටයුතු කිරීම සඳහා ඇමතිවරයෙක් ඉන්නවා ඇමතිවරයා මං හිතන්නේ අද ඇවිල්ලා නැත්නම් මේ ප්‍රශ්නේ මතුවෙන බව එතුමා හොඳින් දන්න නිසා එතුමා මං හිතන්නේ ජනාධිපති මැතිවරණයේ සඳහා සූදානම් වෙනවා සජිත් ප්‍රේමදාස මහත්තයා කිරීම සඳහා හිට කුරුණෑගල රැස්වීමේ වේදිකාව ගහනවා ගිහිල්ලා මන්ත්‍රීවරයෙක් හැටියට අපි ගෞරවයෙන් අපේ
අපි යොමු කරමු නේද
අයිතිවාසිකමක් තමයි ගරු ඇමතිතුමාගේ ඒ ප්‍රශ්නේ යොමු කිරීම ඇමතිවරු එන්නේ නැහැ මම හිතන්නේ මම මේ සති පාර්ලිමේන්තුවේ අහන ප්‍රශ්නවලදී ගායන්ත කරුණාතිලක මැතිතුමාගෙන් අහන ප්‍රශ්නෙට විතරයි ඇමතිවරයා හැටියට උත්තර දීලා තියෙන අනිත් සියලු ඇමතිවරු මේ පාර්ලිමේන්තුවේ අහන වෙලාවට එන්නේ නැහැ ගරු ඇමතිතුමනි මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය මෙවැනි මුදල් සම්භාරයක් මේ රටේ ජාතික මුදල් මේ රටේ ජනතාවගේ මුදල් මෙවැනි අකටයුතුකම් සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය විතරක් නෙමෙයි සෑම අමාත්‍යාංශකම සිද්ධ වෙනවා විශේෂයෙන් ඊයේ කෝප් කමිටුවේ පැනනගිච්ච මේ කාරණා කටයුතු තුළ විශේෂ පරීක්ෂණයක් කර අපිට මට විතරක් නෙමෙයි සියලු ගරු මන්ත්‍රීවරුන්ට මේ රටේ ජනතාවට හෙළි කිරීම සඳහා ඔබතුමා කටයුතු කරන්නේද කියන ප්‍රශ්නය ජනතාවට අහනවා.
ගරු ඇමතිතුමයි කත් යමු කොහොමද? හොඳයි විශේෂයෙන් අතිගෞරවනීය මල්ලතුම මහනායකපන් මහන්සේගේ නම සඳහන් වුණා. ඒ වගේ කීර්තිමත් ඒ වගේ මේ වගේ ගෞරවනීය මහතෙරණමක් ඒ වතින් එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඒක සම්බන්ධයෙන් මම කොප් කමිටු සභාපතිතුමා සමගත් මම කනුත් පෑදීගෙන ඒක හොඳයි මත් හිතන්නේ. පාර්ලිමේන්තුවක් වශයෙන් ගරු ජයන්ත සමරීර මැතිතුමා ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා ගරු මහාමාර්ග මැතිතුමාගේ ඇසීමට
නායකතුමනි ආයන්න එක ඔව් නුගේගොඩ කළුබෝවිල මාර්ගය දෙපස උස්කල පදික වේදිකාව රේස්ඩ් ෆුට්වෝක් කියන එකද පාමංකඩ හොරණ මාර්ගය දෙපස උස් නොකළ පදික වේදිකාවද ඉඳිකර ඇත ආයන්න දෙක කොහවල මන්සන්ධිය කොළඹ නගරයට ආසන්නව පිහිටි නාගරික මන්සන්ධියක් බැවින් කලක සිටම කාර්ය බහුල වේලාවල් වලදී මෙහි මාර්ග තදබදයක් ඇතිවෙයි. අයන්න තුන මාර්ග සංවර්ධන අධිකාරිය ජාතික මහමාර්ග ආංශික ව්‍යාපෘතිය මගින් පාමංකඩ පාලමේ සිට කැස්බෑව දක්වා මාර්ගය පුළුල් කිරීම ආරම්භ කොට ඇත. දැනට පැපිලියාන සිට කැස්බෑව දක්වා මාර්ග කොටස වැඩි දියුණු කර ඇති අතර කොහුවල මන්සන්ධියේ මාර්ග තදබදය අවම කිරීමට පිළියමක් ලෙස හංගේරියානු ණය ආධාර යටතේ ගුවන් පාලමක් ඉදිකිරීමට දැනට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති අතර එම වැඩ කටයුතු මෙම වර්ෂයේදී ආරම්භ කිරීමට නියමිතව ඇත. අයන්න හතර නැත. අයන්න පහ පාමංකඩ පැපිලියාන දක්වා කොටසේ අත්පත් කර ගැනීම සඳහා වන්දි ගෙවීමට ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැතිවීම හේතුවෙන් ඉඳිකිරීම් කටයුතු ප්‍රමාද වී ඇත. ඉඩම් අත්පත් කර ගැනීමෙන් පසු කොහොවල මන්සන්ධිය පුළුල් කොට උස්කල පදික වේදිකා ඉඳිකර සංවර්ධන කටයුතු සිදු කරනු ඇත. ආයන්න අදාළ නොවේ. මේ ගැන ගරු මන්ත්‍රීතුමනි අපි මට විශේෂයෙන්ම කියන්න ඕනේ මේකේ මෙතන තියෙන තදබදය නිසාම කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් අරගෙන හංගේරියානු ආධාරයත් එක්ක ගුවන් පාලමක් එතන ඉදිකිරීම සඳහා දැනට සියලුම දේ අනුමත කරලා තියෙනවා ඒක ක්‍රියාත්මක කරනවා මේ තව මාසෙක.
2016 මම මේ ප්‍රශ්නේ අහලා තියෙනවා කොව්වල මන්සන්ධිය ගැන. කොව්වල මන්සන්ධියේ මේ පදිකයින්ට යන්න ඉඩක් නැහැ. කොවල මන්සන්ධියේ බොහොම පටු තැනක්. එතන එන වාහන ප්‍රමාණයත් එක්ක පදිකයන්ට යන්න ඉඩක් නැහැ. ඉතින් පදිකයන්ට යන්න පදික මංතීරුවක් අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් පදිකයින් යන්න ඕන මහපාරේ අනතුරු වැඩි වෙනවා. අනිත් එක මාර්ග තත්පදේ වැඩි වෙන. ඉතින් මේක 2016 ඉඳලා අද වෙනකම් මොකක්ද ගත්තු පියවර කියලායි මං අහන්නේ. 2016 මම මේක ඇහුවා. හවුනේ.
ගරු මන්ත්‍රීතුමනි අපි කියපු පරිදි දැනට අපි සමහර තැන්වල පදික වේදිකාවන් හදාගෙන යන අතර අපේ ප්‍රධානම ප්‍රශ්නේ තියෙන්නේ මේ ප්‍රශ්නයට අදාළ තැන පාමංකට පැපිලියාන දක්වා කොටසේ ඔතන අත්පත් කර ගැනීමේ ප්‍රමාදයක් සිදු වෙලා තිබුණා. විශේෂයෙන්ම ඒක දැන් ප්‍රතිපාදන ලබා ගැනීමට අපි ඉල්ලීම් කරලා තියෙනවා. මොකද ඉඩම් අවරා ගැනීම සඳහා ප්‍රථමයෙන්ම වන්දි ගෙවීම සඳහා මුදල් ලබා ගැනීමට අවශ්‍යයි. හැකි ඉක්මනින් දැන් ඒව ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.
මගේ දෙවැනි ප්‍රශ්නය 2016 ඉඳලා ඔබතුමන්ලාට මේ සඳහා වුවමනා කරන ප්‍රතිපාදන ලබාගෙන වන්දි ගෙවලා අත්පත් කර ගැනීම කරන්නට පුළුවන් වෙලා නැහැ. නමුත් අපට ඒ ප්‍රදේශයේ අය දන්වන ආකාරයට මෙතන තියෙනවා ඉඩම් තුනක්. මම කැමති නෑ නම් කියන්නේ දේශපාලනඥයන් දෙදෙනෙකුගේ ඉඩම් තුන්දෙනෙකුගේ ඉඩම්. ඒ දේශපාලනඥයන්ගේ ඉඩම් එක්තරා විදියකට මේකට මායිම්මන නිසා ඒව අත්පත් කර ගැනීමේ ප්‍රමාදයක් තියෙනවයි කියන එකයි මහජනයා කියන්නේ. ඔබතුමා කියන්නේ මුදල් ලැබිලා නැති එකයි. මේ පුද්ගලයින්ට මේ දේශපාලනඥයන් තිදෙනාට ඉඩම් මීට යාබදව තිබෙන බව ඔබතුමා දන්නවා ඇති. ඒවා අත්පත් කර ගැනීමට මුදල් ප්‍රමාද වීමෙන් තිබීම 2016 ඉඳලා එක්තරා විදිහකට සැකයක් ඇති කරනවා. මුදල් ප්‍රමාදයයි දේශපාලනඥයන්ගේ ඉඩම් පවරා ගැනීමට තියෙන අකමැත්ත අතර සම්බන්ධයක් තියෙනවද කියලා ඒ ගැන ඔබතුමා ප්‍රකාශයක් කරන්න.
ගරු මන්ත්‍රීතුමනි, මම නම් දැනගෙන හිටියේ නැහැ මේ දේශපාලඥයන්ගේ ඉඩම් තියෙනවා, ඇතැම් බලවතුන්ගේ ඉඩම් තියෙනවා කියලා. අපේ රජයට නම් ඒක අදාළම නැහැ. හේතුව පහුගිය කාල පරිච්ඡේදයේ අපි දැකලා තියෙනවා පහුගිය ආණ්ඩුව ක්‍රියා කරපු හැටි. ඒ දවස්වල මට සාක්ෂියත්ව කියන්න පුළුවන් ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් හැර දුප්පත් මිනිස්සුන්ගේ ඉඩම් හරහා පාරවල් කපාපු හැටි මට විස්තරත් එක කියන්න පුළුවන්. මම කියන්නේ මේ මාර්ග මහමාර්ග ඇමතිවරයා හැටියට මගේ ආසනේ පාරක් පළල් කිරීම සඳහා පළමුවෙන්ම කඩන්න උනේ මගේ මහගෙදර. මම එක ඉඩ දුන්නා ආදර්ශයක් හැටියට, පූර්වාදර්ශයක් හැටියට කඩලා අනිත් ඒවා කඩන්න කියලා. ඒ නිසා මෙතන කාගේ හරි බලවතුගේ නැත්තම් දේශපාලකගේ ඉඩමක් තියෙනවා නම් ඒක අපිට බාධාවක් හැටියට අපි හිතන්නේ නැහැ. ඒක පවර ගන්න ඕනේ නම් අපි ඒක අනිවාර්යයෙන්ම කරනවා කියලා මම මේ අවස්ථාවේදී සාහතික කරන්න කැමතියි.
හොඳයි, බොහොම ස්තුතියි. ගරු අනුර ප්‍රියදර්ශන යාපාමැතිතුමා, නෑ දෙවැනි වටය පළවෙනි ප්‍රශ්නේ ගරු වේශා විතානගේ මැතිතුමා ප්‍රශ්න අහනවාද?
සභාගත කරනවා.
හතවෙනි ප්‍රශ්නේ ගරු වේරුකුමා මැතිතුමා
සභාගත කරනවා.
ප්‍රශ්න අහනවාද? හරි
සභාගත කරනවා.
ආ නෑ ආනෝ හරි. එතකොට හය ගරු ජයන්ත සමිරිර මැතිතුමා
තරඟතුමනි,
අට ගරු අනුර ප්‍රියදර්ශන යාප මැතිතුමා ප්‍රශ්න අහනවාද?
ප්‍රශ්න අහනවා. පොයින්ට් ඔෆ් ඕඩර්. ගරු කතානායකතුමනි, මම ඔබතුමාගේ
පොඩ්ඩක් ඉන්න පොයින්ට් ඕඩර් මම අවසානයේ දැන් මේ තව දෙකක් තියෙන වෙලාව මම දෙන්න. මොකද?
සභාගත
කරනවා.
අයත් සභාගත කරනවා.
හොඳයි. පනත් කෙටපල් පිළිගැනීමේ පින් දැනුම් දීම අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු පළාත් සභා පළාත්පාලන අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, ආගමික හා විගාමික සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමි.
ආගාමික හා විගාමික සංශෝධන 351 වන අධිකාරිය වූ ආගාමික හා විගාමික පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.
දෙවන වර කීම කවදාද?
මොරෝ.
දෙවැනි එක පාර්ලිමේන්තුවේ සභානායකතුමා. සභාව එක්කද?
ආයි. කතානායකතුමනි, අද සභාව 7:30 දක්වා ගෙන යන ලෙස ඉල්ලීමක් තිබෙනවා මන්ත්‍රීවරු දෙපාර්ශ්වයේම කතා කරන්න ඉන්න නිසා.
හොඳයි. ඒකට එක්කද?
ආයි. ආයි.
3 පාර්ලිමේන්තුවේ සභානායකතුමා.
I move item 3 sir.
ගරු වාසුදේව නායකකාර මහත්මයා, ඔබට ප්‍රශ්නයක් තිබුණා. නෑ, මම දැන් ඉන්නේ පොඩ්ඩක් ඉන්න බබා.
ගරු කතානායකතුමනි, ඔබතුමා අද දවසේ ඉදිරිපත් කරපු මැතිවරණ කොමිෂමේ වාර්ෂික වාර්තාව නිසා මම මේ කාන්නේ මැතිවරණ කොමිෂමේ එක් සාමාජිකයේ එල්පීටී ප්‍රාදේශ සභා මැතිවරණයේ පැවැත්වීම 11/10 දිනට නියම කිරීම පිළිබඳ ඔයම තේරීම් බාර නිර්ධාරයාට ඇමතීමක් කරමින් ඒ කියන්නේ ගාල් දිස්ත්‍රික් ලේකම්ට එසේ කිරීම ගැන තියුණු ලෙස ප්‍රශ්න කරන ඇති බව සැලය. මේ ගැන ඔබතුමා බැලිය යුතුයි. මොකද ඔබතුමාගේ ව්‍යවස්ථා සභාව යටතේ මේ කොමිෂන් එන්නේ. වෙන අපිට පැමිණිලි කරන්න කෙනෙක් නැහැ.
පුවත්පතේ මාධ්‍යයක් ඒක ගන්න.
ඒ වගේම තවද වහාම ක්‍රියාත්මක වන පරිදි මැතිවරණය ළඟා වීමට පෙර දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් ගණනාවකට විරුද්ධව විනය පරීක්ෂණ පවත්වමින් ඔවුන් එම තැන්වලින් ඉවත් කර ආණ්ඩුවට හිතවත් අය පත් කර ගැනීමට දැනට කටයුතු කිරීමට සූදානම් වෙමින් තිබෙන බවට ආරංචියක් තිබෙනවා. එයත් ඔබතුමාගේ අවධානය යොමු කරමු. මොකද ඔබතුමා අපේක්ෂකයෙක් වෙනවා නම් මේක බරපතල ප්‍රශ්නයක්. මගේ ඔබතුමා අපේක්ෂකෙක් වෙනවා නම් මේක බරපතල ප්‍රශ්නයක්.
මම
අපේක්ෂකයෙක් නොවෙනවා නම් ඔබතුමාට මේක මම ඉතාමත්ම උවමනාවෙන් යොමු කරනවා. සොයා බල
කොහොමත් මගේ යුතුකම්ලිකාරු බන්දුල ගුණවර්ධන මහත්මයා
එතුමනි, මම මේ ප්‍රශ්නයක් ඔබතුමාගේ අවධානයට යොමු කරන්නේ මේ ගරු සභාවේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 පිළිබඳවම. ඔබතුමා තමයි අපේ නායකත්වයේ දරන්නේ. ඒ අනුව මේ පුවත්පත්වල මුල් පිටුවේ වාර්තා කරලා තියෙනවා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 100කට මත්පැන් වෙළඳාමයි බලපත්‍ර 75 දෙනෙක්ට වැලි කැපීමේ බලපත්‍ර හිමි කරලා තියෙනවා. එතකොට 100කට මුල් පිටුවේ, මොකද මේක රටට සමාජයට යන්නේ. අපි මේ සෙක්කුව ළඟ ඉඳගෙන චොක්ලට් කෑවත් බලාගෙන ඉන්න මිනිස්සු හිතන්නේ පුන්නක්ව කනවා කියලා. මේ දිනමින පත්‍රයේ මුල් පිටුව මම කියවන්න. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු 225 දෙනා අතරින් 100 දෙනෙකුට මත්පැන් වෙළඳාමේ බලපත්‍ර ඇති බවත්, මන්ත්‍රීවරුන් 75 දෙනෙක් වැලි කැපීමේ හා ප්‍රවාණය කිරීමේ බලපත්‍ර හිමිකරුවන් බවත් රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ඊයේ 28 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේය. ප්‍රකාශයේ වඩා බලපත්‍ර වෙන්නේ ගරු කතානායකතුමනි, එතුමා මේ ටික ගිහිල්ලා කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට. මේ අපේ උත්තරීතර සභාවේ රාජ්‍ය අමාත්‍යවරේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා කියනවා නම් මන්ත්‍රීවරු 100ක් මත්පැන් බලපත්‍ර තියෙනවා, 75ක් වැඩි කැපීමේ බලපත්‍ර තියෙනවා කියන මේ
විදිහට ගරු සභානායකතුමා ඒක ඔයාලා බලලා අවධානය යොමු කරලා පිළිතුරු දෙන්න.
මේ මම නම් කියන්නේ මොකට මේ
ගරු කතානායකයා
තමයි. මට පැහැදිලිව කියන්න පුළුවන් අපේ යහපාලන ආණ්ඩුව බලයට පත් වුණාන් පස්සේ මේ පැත්තෙන් නම් එකම
මන්ත්‍රීවරයෙකුට
let me explain.
Yes sure.
එකම මන්ත්‍රීවරයෙකුටවත් මෙහෙම බලපත්‍ර දීලා නැහැ. මට ඒකට මේ ඉඳුරා සරලත කරන්න පුළුවන්.
ඒක පිළිගන්න.
ඒතකොට හැබැයි පසුගිය ආණ්ඩුව කාලේ මම දන්නවා එක මන්ත්‍රීවරයෙක් ඉන්නවා උඩට පළාත්වල, එයාට 15ක් තියෙනවා. 15ක්
තියෙනවා. දැන් මේ පරණ
පුරණෑගලත් ඉන්නවා.
දැන් අපේ ඔබතුමාගේ ප්‍රශ්නෙට මෙතන පිළිතුරු දුන්නා.
අපේ ආණ්ඩුවෙන් අපි එක මන්ත්‍රීවරයෙකුටවත් දීලා
නැහැ.
කොනන්ටි ඒතු
සර් නන්ටික කියන්න ඕනේ මම නෙවෙයි කියපු එක කියලා.
ඔව් එහෙනම් නන්ටි
ඔබතුමා එතුමාගේ ගහන්න ඔබතු මෙතුමා කියපු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේ නන්ටි කියලා දරව කරන්න කියලා.
එහෙම කරමු. මේක ඔක්කොම
you don't know sir.
I don't know. මම දන්නේ නැහැ. ඒ වයින්ස් මට ඔක්කොම පාර්ලිමේන්තුවෙන් පිට කියනවා. මට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කන්ට්‍රෝල් කරන්න බෑ. මම පක්ෂේ නායකත්වයට මම දැනුවත් කරා. ඒ තුමා අමාත්‍යවරයෙක්. ඉතින් අගමැතිතුමාටත් සභානායකතුමාටත් පුළුවන්. සභානායකතුමාගේ ඒක අගමැතිතුමාටත් යොමු කරලා පිළිතුරක් දෙන්න.
සර් මම අනිවාර්යෙන්ම කියනවා අපේ පැත්තේ කිසි කෙනෙකුටත් යහපාලන ආණ්ඩුවේ ආවයින් පස්සේ බලපත්‍ර ගැන අපි
මේව
සාකච්ඡා කළාත් නෑ.
හරි. ඒක එතනම අපර හරි. හොඳයි. That's fine. දවසේ ප්‍රධාන වැඩ කටයුතු
LPT මැතිවරණය ගැන කිව්වා. අපි සූදානම්.
හොඳයි.
මේ මැතිවරණයට බය වෙලාද කොහෙද මේ යම් නිදහසට කරුණු එක්සත් ජාතික පෙරමුණ සූදානම් මේ මැතිවරණය ජයග්‍රහණය කරන්න. අපි සූදානම්. උඩින් පදිනවා අපි. දැන් එතුමා දැන් ඔබ සංවිධායකතුමා ඉන්නව මෙතන.
හරි.
ඔව් අපි දැක්කද කුරුණෑගල? අපි වයම දැක්කද?
හරි. හරි. අපි ප්‍රධාන වැඩ කටයුතු වලින් දැන් ප්‍රධානට කල් තියෙනෝනේ. ප්‍රධාන වැඩ කටයුතු සභාව කල් තැබීම.
ඊට 10 මාරවන්තෙක්.
ටීබී ඒකනායක මැතිතුමා කල්තැබි යෝජනාව ඊට ප්‍රථම ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමා මුලාසෙන්ට පැමිණුණේ ඇත.
Honorable member.
සභාපතිතුමනි, සභාව කල්තැබීමේ යෝජනාව සංස්කෘතික අමාත්‍යාංශයේ ඇති ගරු අග්‍රමාත්‍ය තුමාගේ සභාපතින් දරන මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මිලියන 3600ක මුදලක් පාලක මණ්ඩල අවසරකින් තොරව මුදා හැර ඇති බව දැනුවත්ද? මේ ආකාර නිදහස් මුදල් නිදහස් කර ඇත්තේ නම් මේ මුදල කුපමණ ආකාරයේ සඳහා භාවිතා කර ඇද්ද? කොතරම් මුදල් ප්‍රමාණයක්ද ඒ සඳහා වැය කළේද? මේ මුදල් කුමන පුජ්‍යයන් හට ලබා දී ඇද්ද පිළිබඳව සභාව දැනුවත් කළ යුතුය. මෙය රාජ්‍ය මුදල් භාවිතාව මෙන්ම පොදු දේපළ පනත යටතේද ගැන වරදකි. මධ්‍යම සංස්කෘතික අරමුදල් නියෝජනය කරන සාමාජිකයන් දැනගන්න ලැබී ඇති පරිදි මේ වසරේ පසුගිය 8 මාසයේ තුල මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලයේ කැඳවා නොමැත. එබැවින් ඉහතගේ මුදල මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලයේ අනුමැතියෙන් තොරව ලබා දී තිබේ නම් ඒ බරපතල වරදකි. රාජ්‍ය මුදල් අභාවිතාව හා රාජ්‍ය මූල්‍ය විනය කඩ කිරීමකි. එමෙන් මේ පාලක මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් නිලබලයෙන් ගරු
සභාපතිතුමනි, ඇත්ත වශයෙන්ම මෙතුමා මේ මුදල් අභාවිතාව ගැන කතා කරනවා. කෝප් කමිටියේ මේ සම්බන්ධයෙන් වාර්තාවක් නැහැ සර්. එහෙම මුදල් අභිවාදයක් කරලා තියෙනවා කෝප් කමිටියේ වාර්තාවක් තියෙන්න ඕන. පත්තරේ තියෙනවා කියවන්න බෑ සර්. දෙයා ෂුඩ් බී කෝප් කමිටියෙන් වාර්තාවක් තියෙන්න ඕන මුදල් අභිවාදයක් කරලා කියලා. මේ පත්තරේ වාර්තාවක් කියවලා පුළුවන්ද මෙහෙම චෝදනා කරන්න?
සභාපතිතුමනි,
කමල් නැහැ, එතුමාට මම අවස්ථාව දෙනවා එතුමාගේ යෝජනාව ඉදිරිපත් කරන්න. හැබැයි මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ සභා ගර්භය තුල රැඳිලා ඉන්න මගේ උත්තරයට.
රාජ්‍ය මුදල් විනය කඩ කිරීමේදී මේ පාලක මණ්ඩලයේ සභාපතිවරයා විසින් නිලබසෙන් ගරු අග්‍රමාත්‍යතුමා මුලසුන දැරිය යුතු හේයින් ඒ සම්බන්ධයෙන් අග්‍රමාත්‍යතුමා මේ පිළිබඳ වක්කීම් බාරගන්නේද? එබැවින් රජයේ මුදල් සම්බන්ධයෙන් පූර්ණ කාලීන පාර්ලිමේන්තු සතුවන බැවින් ඉහත කී ආකාරයේ මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් රුපියල් මිලියන 3600ක මුදලක් ආයතනයකට නිදහස් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කාර්ය සභාව පත් කරනමින් මේ ගරු සභාවෙන් ඉල්ලා සිටිමි. ගරු සභාපතිතුමනි, 1980 අංක 57 දරන මධ්‍යම සංස්කෘතික අරමුදල පනත අනුව මේ පනතේ මුලසුන දරන්නේ ගරු අග්‍රමාත්‍යතුමා. නමුත් මේ වසරේ මේ අවුරුද්දේ මතර එකම එක පාලක මණ්ඩල රැස්වීමක් තමයි පවත්වලා තියෙන්නේ. ඒකෙත් හැබැයි සභාපතිවරයා අග්‍රමාත්‍යවරයා පැමිණිලා නැහැ. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද මේ නැහැ. ඒකට ඔබතුමාගේ අවස්ථාවේ පිළිතුරු දෙන්න. නැහැ, ඔබතුමා අවස්ථාවේදී නැහැ තමයි ඔබතුමා ඒකේදී උත්තර දෙන්න. ඒ නිසා මේකදී ගරු සභාපතිතුමනි, අරමුදල පිළිබඳ පරිපාලනය කළමනාකරණය හා පාලනය විධිවිධාන සරස ඇති ආකාරයට මෙහි පාලක මණ්ඩලයේ සතුවන්නේය. ඒකට පාලක මණ්ඩලයේ අනුමැතියෙන් තොරව මේ මුදල් සහ තීන්දුව ක්‍රියාත්මක කිරීමට හැකියාවක් සභාපතිතුමා නැහැ. මෙහි විශේෂයෙන් සභාපතිවරයා වෙන්නේ අග්‍රමාත්‍යතුමා. මේ විශේෂ සංස්කෘතික විශේෂ අමාත්‍යතුමා, මේ කමිටුවේ මුදල් විශේෂ අමාත්‍යතුමා, ඒ වගේම අධ්‍යාපන අමාත්‍යවරයා, සංචාරක විශේෂ අමාත්‍යවරයා, හින්දු කටයුතු විශේෂ බාර අමාත්‍යවරයා, ඒ වගේම අග්‍රමාත්‍යවරයාගේ ලේකම්තුමා, සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්තුමා, පුරාවිද්‍යා කොන්සල් ජෙනරාල්තුමා අග්‍රමාත්‍යවරයා විසින් පත් කරන පුද්දලෙක් හෝ දෙන්නෙක් මේ පාලක මණ්ඩලයේ කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා මේ කාර්යයත් එක්ක අරමුදලේ කටයුතු කාරණා පිළිබඳව ගරු පාර්ලිමේන්තුවේ සම්මත කරපු පනතක් විදිහට මේ පනතේ රෙගුලාසි නීති රීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීම පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කිරීම මම හිතන්නේ සභාපතිතුමනි වැදගත් වෙයි කියලා අපි කල්පනා කරනවා. පාලක මණ්ඩලයේ වාර්තා හැටියට 8:30 වෙනිදා වෙනකොට 115,980ක් මිලියන 1580ක් මේ වෙනකොට ස්ථීර ගිණුමෙන් නිදහස් කරගෙන තිබෙනවා. ඒ නිසා මේ කාර්යභාරයේ විතරක් නෙමෙයි විශේෂයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවකයන් බලවා ගැනීමේ වැටු දෙවීමට මේ අරමුදලෙන් හැකියාව තිබේද? මේ පනත හැටියට එහෙම හැකියාවක් නැහැ. මොකද ඒ සඳහාත් මාසික රුපියල් 100,500ක් පමණ වැටුප් ගෙවීමට පාවිච්චි කරනවා. නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ස්මාරක සංරක්ෂණය කරන්න මේ පනතනුව මුදල් යොදන්න පුළුවන්. නමුත් පත්විය ලබා දීම සඳහා මුදල් යොදන්න බෑ. ඒ නිසා මේ ආකාරයට මේ කාරණේ පිළිබඳව තවත් කාරණා තිබෙනවා. යම් ප්‍රශ්නයක් මතුවෙන්නේ නම් ඒකට අවශ්‍ය උත්තර ලබා දෙන්න පුළුවන් සභාපතිතුමනි.
එකන ඔන්රබල් සුසන්ද පංචනීල.
ගරු කාරක සභාපතිතුමනි, මේ ටීබී එකනායක ගරු මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරපු යෝජනාව ස්ථිර කරනවා. ඒ ස්ථිර කරන්නේ මේ මුදල, ගරු ඇමතිතුමනි, විශාල මුදලක්. මේ මුදල උපයෝග කරගෙන ඔබතුමා සංස්කෘතික ඇමතිවරයා හැටියට විශේෂයෙන්ම අපේ දිස්ත්‍රික්කයේ නැගෙනහිර පළාත ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්ථාන විශාල ප්‍රමාණයක් තියෙනවා. විශේෂයෙන්ම ත්‍රිකුණාමල කොටුවේ කෝණේශ්වරම් කෝවිලාසල ක්‍රිස්තුවර්ෂ 274 301 කාලයේ මහසෙන් රජතුමා විසින් හදපු පන්සලක් තිබිලා තියෙනවා. ඊට පස්සේ ක්‍රිස්තුවර්ෂ 718-724 කාලේ පස්වන අග්බෝ රජුරුව එතන තිබුණ ගෝකන්න විහාරයට පොත්ගුලක් හදලා පූජා කළ බවත්, දීවර කර්මාන්තයේ ඒ අතීතයේ සිට යෙදුණු මහායාන බෞද්ධයෝ මුහුද දෙසට පෙරෙන විදිහට කන්ද බුදුනේ අවලෝකේශ්වර බෝධිසත්ව රූපයක් ඉදකර තිබූ බවත් කියවෙනවා. මෙතන තිබුණු විහාරස්ථානයත් කෝවිලත් දෙකම 1624 දෙවන 23 වෙනිදා පෘතුගීසීන් විසින් ගිනි තියලා විනාශ කරලා තියලා පොත්පත්වල ලියවිලා තිබෙනවා. ෆ්‍රැන්සිස් ෂේවියර් කියන කතෝලික පියතුමා සඳහන් කරලා තියෙනවා, මෙම කෝණේශ්වරම් අදත් තියෙන කොටුවේ පැගෝඩා තුනක් තිබුණු බව. උදාහරණයක් හැට පැගෝඩාවක් කියන්නේ දා ගැවක් හැටියට තමයි විස්තර කරලා තියෙන්නේ. මේ 1954 දී පුරාවිද්‍යා කැණීම් කරනකොට මෙතනින් බෞද්ධ බුදු පිළිම කොටස්, කැටයම් සහිත ගල් උළුවස්සක කොටස්, විශාල පාදමක් හම්බු වෙලා තියෙනවා. එතනින් එහාට කැණීම් කළා නැහැ. එතන හම්බ වෙච්ච ගල් පාදම අදත් ත්‍රිකුණාමලයේ පැරණි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගොඩනැගිල්ලේ තබා තිබෙනවා. ඊට පස්සේ එතන තිබිච්ච පැරණි බෝධිය කිසියම් පිරිසක් විසින් කපලා තියෙන්නේ 1964 අගෝස්තු මාසේ. ඒ බව ත්‍රිකුණාමලයේ එවක හිටපු දිසාපති එම්.බී. සේනනායක මහතා විසින් එවක හිටපු සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම්ට 1964 10:08 වෙනි දින ලිඛිතව දන්වලා තිබෙනවා. මා විශේෂයෙන්ම මේ කෝණේශ්වරම් කෝවිල එහෙම නැත්නම් කොටුව ආශ්‍රිත තිබෙන මේ තත්ත්වයන් ඔබතුමාට පැහැදිලි කර දෙන්නේ, විශේෂයෙන්ම පහුගිය කාලේ සංස්කෘතික අරමුදලෙන් විශාල වියදමක් දරලා අද වෙනකොටත් ඒ ප්‍රතිසංස්කරණය කියලා කටයුතු සිදු වෙමින් පවතිනවා. ඒට දායකත්වය දෙන්නට විශේෂයෙන්ම එහි වැඩ කරන්නට ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ එහෙම නැත්නම් ත්‍රිකුණාමල ආසනය තුළ සිටින පුද්ගලයින්ට වඩා මේට පැමිණලා තියෙන ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් පිටස්තරව අල්ලපු දිස්ත්‍රික්කයටත් නෙමෙයි ඊට එහා දිස්ත්‍රික්කයක, ඒ කියන්නේ අපේ ටීවී එකනායක ඇමැතිතුමාගේම කුරුණෑකල දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම කොලියාපිටිය මැතිවරණ කොට්ටාසයෙන් පැමිණි පිරිසක් තමයි කම්කරුවන් හැටියට සේවය කරන්නේ. ඉතින් ඒකෙන් ඔබතුමාගෙන් විශේෂම අවධානය යොමු කරනවා තිරුකුණාමල දිස්ත්‍රික්කයේ ඉතාමත්ම සුළු පිරිසක් මෙහි සේවය කරනවා. අඩු තරමින් අන්න ඒ අයවත් ස්ථීර සේවකයින් බවට පත් කර දෙන්න. ඒවගේම තිරුකුණාමල දිස්ත්‍රික්කයේ රැකියා විරහිත තරුණයින් විශාල පිරිසක් තරුණයන් ඉන්න අවස්ථාවක ඇයි මේ කොළයාපිටිය තිරුකුණාමල දිස්ත්‍රික්කයේ කොළයාපිටියෙන් විතරක් ඒ කම්කරුවන් පවා මෙහෙට එව්වේ කියන එක මම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. ඒ වගේම තමයි ගරු ඇමතිතුමා විශේෂයෙන්ම තිරුකුණාමල දිස්ත්‍රික්කයේ පන්සල් 149ක් තියෙනවා. මේවා අතරින් ස්ථාන 56ක් ගැසත් මගින් ප්‍රකාශිත පුරාවිද්‍යා ස්ථාන බවට පත් කරලා තියෙනවා. හින්දු කෝවිල් 335ක් තියෙනවා. මුස්ලිම් පල්ලි 196ක් තියෙනවා. කතෝලික පල්ලි 37ක් තියෙනවා. ඒ වගේම කින්නියා කන්‍යා උණුවතුරලින් 7යි. ඒ අසල චෛත්‍ය ඇතුළු නටබුන් ගොඩනැගිලි පුරාවිද්‍යා ස්ථානයක් හැට ගැසත් කරලා තියෙන්නේ 2011 9/9 වන අංක 17/23 ගැසට් එකෙන්. මේ ක්‍රිස්තු වර්ෂ 143 එමෙත් 167 බාතිය තිස්ස රජු විසින් කරොබ් බවට ඉතිහාසයේ සඳහන් වන්නේ. උණුවතුරලින් අසල ශිවම් කෝවිල වශයෙන් හඳුන්වන ශාලාවක් ආගමික ස්ථානයක් ලෙස ලියාපදිංචි කළත් නැහැ. එහෙත් නැගෙනහිර පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මෙම ශාලාව ආගමික ස්ථානයක් ලෙසගෙන ඒ අලුත් වැඩියා සඳහා අද වන විට රුපියල් මිලියන 1.3ක් ලබා දීලා තියෙනවා. කරමත්තම අද වෙනකොට මෙම ස්ථානයේ තිබෙන පුරාවිද්‍යා වස්තුන් පිළිබඳවත් අධිකරණයේ කටයුත්තක් සිදුවන බැවින් මම වැඩි විස්තර කියන්න යන්නේ නැහැ. නමුත් මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා මෙය මොන යුගයට අයත්ද මොන ආගමකට අයත්ද කියන එක සලකන්නේ නැතුව මේ තිබෙනා වූ පුරාවිද්‍යා ඒ වස්තුන් සංරක්ෂණය කරන්නට ඔබතුමාගේ අමාත්‍යාංශය යටතේ තියෙන රජයේ තියෙන නීති රීති අනුව කටයුතු කරන්න හේට දායකත්වය ලබා දුන්නොත් ඉතාමත්ම හොඳයි. මොකද මේවා අපේ රටේ මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා විය යුතු බවට අපි සලකන නිසා. ඒ වගේම මොරවැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මහදියුල්ලබ නාමල් වත්ත කියන ස්ථානයේ ඉඳලා කිලෝමීටර 5ක් විතර කැලෑව තුළ පිහිටි අරයන් කුලම් වැව ළඟ විශාල පැරණි විහාරයක නටබුන් තියෙනවා. එතන චෛත්‍ය දෙකක් සීමා මාලකයක් ආදී විශාල ප්‍රදේශයක් පුරා විහිදිලා තිබිච්ච විහාරස්ථානයක්. එතනට යන්න රක්ෂිතයන් නැගින් පාරක් කපලා තියෙනවා. ඒ නටබුන් අතරේ වෙනත් ආගමික සිද්ධස්ථානයක් අද වෙනකොට සිදු වෙමින් පවතිනවා. ඒ වගේම තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගැමුණුපුර සිරාජ් නගර වල සේනවල්ලි වැවාසන නිවුන් සෑගල නමින් ස්ථානයක් තියෙනවා. එතන දාගැබ් දෙකක් නටබුන් සමග ගල්කණුව ආදිය තියෙනවා. කළු ගලෙන් නිරපු විශාලතම පැරණි මල් ආසනය තාමත් මෙතන නුග ගහක් යට තිබෙනවා. ඒ වගේම මෙම ස්ථානයේ දාගැබක් දෝසර් කළා. ඒ මත ළමා උද්‍යානයකුත් හදලා තියෙනවා. මේ අනුරාධපුර මුල් යුගයට තරම් ඉතිහාසයක් ඇති තැනක්. එහෙනම් මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කරලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂණයක් පවත්වලා මේවා සංරක්ෂණය කරන්නට කියලා ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම තඹලගමුවේ යුනිට් 9 සාලියපුර පාරේ පැරණි කරඹ වළාන වැවතුන සීමා මාලකයක් තිබෙනවා. එතන ගල්කණු ආදී නටබුන් තිබිලා තියෙනවා. තනත් තිබෙනවා. ඒක ඩෝසර් කරපු පුද්ගලයා පොලිසියෙන් අල්ලන් ගිහින් ඔහුට යළි ලබා දීලා තියෙනවා. පුරාවිද්‍යා පනත අනුව ඒ වගේ දෙයක් කරාම එකවර අප දෙන්න පුළුවන්ද කියන එකත් ඔබතුමා හොයලා බැලුවොත් හොඳයි. තඹලගම යුනිට් 9 වර්තමාන ස්ථානයේ කෝවිල භූමියේ නටබුන් රසක් තිබුණ තැනක්. එතන ඉතුරු වෙලා තියෙන්නේ මල්ලාසනේ විතරයි. එතන තිබිච්ච සෙල්ලිපිය කඩලා ඒක මිනිස්සෙක් ගෙදරකට ඇතුල් වෙන තැන පඩියකට දමාගෙන තිබුණා. දැනුත් ඒක පරීක්ෂණයක් කරොත් ඒකත් හොයාගන්න පුළුවන්. මොකද තඹලගමුවේ යුනිට් 8 යුද හමුදා කඳුර නුදුලින් නිස්සංක මල්ල රජුරුවන්ගේ ගම් ලිපියක් තිබුණා. ගම් ලිපිය කියන්නේ ඒ රජුරුව රටවැසියන්ට රටේ සංචාරයක දද්දී ත්‍යාගී භෝග දීලා සංචාරය කරනකොට ගව්වෙන් ගව්වට සෙල්ලිපිත් හදලා තියෙනවා. ඒක එකවත්තක අන්‍ය ආගමක කෙනෙකුගේ ගෙදරක දෙකට කඩලා වල දමලා තියෙනවා.
දැනට පියවි හැර දකින්න තියෙන නිස්සංකමල්ල රජ්ජරුවන්ගේ එකම සෙල්ලිපිය මේක කියලා මතයක් තියෙනවා. ඒ පිළිබඳවත් සොයා බලන්න කියලා මම විශේෂයෙන්ම ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ වගේම තඹලගම යුනිට් 8 තිස්සපුර තිබුණ රන්දල වෙහෙර කියන ස්ථානයේ පුරාණ නඩබුන් සියල්ල ඩෝසර් කරලා මේක තියෙන රජයේ රක්ෂිතයක දැනට දාගැබේ නඩබුනුත් තියෙනවා. ඒක ඩෝසර් කරලා ඒ ඉඩම කනත්තක් හැටියට දැනට පාවිච්චි කරනවා. තඹලගමුවේ තට්ටකඩ කියන ස්ථානයේ විනාශ වෙමින් පවතිනවා. මෙතන චෛත්‍යයක් පිරිමගයක් පොකුණු හතක නඩබුන්
අදරු මන්ත්‍රීතුමා විනාඩි දෙකක් තියෙනවා. විනාඩි දෙකක් තියෙනවා.
මට නිමල්ලංශ මන්ත්‍රීතුමාගේ වෙලාව ගන්න කිව්වා.
හරි.
තඹලගමුවේ උල්පත්ව විහාර ළඟ කාවෙතිස්ස රජු සමයේට එහා ගිය නඩබුන් රසක් තියෙනවා. දාගබේ කොටසක් ඇතුළු එතන නඩබුන් විශාල ප්‍රමාණයකුත් විනාශ වෙමින් පවතිනවා. දැන්ට මෙහි ස්වාමින් වහන්සේලා වැඩ සිටින නිසා යම් ප්‍රමාණයක රැකවන්නක් ලැබෙමින් පවතිනවා. ගල්මැටියා වැවාසල කැලේ කිලෝමීටර් 6ක් විතර කැලේ ඇතුළට වෙන්න නිස්සංකමන රජු හදපු එකදා වැවක් තියෙනවා. එතන ලොකු පෝරු ලිපියක් වටාරි 300ක් විතර විශාල චෛත්‍යයක නඩු විශාල ප්‍රමාණයක් විනාශ වෙලා තියෙනවා. තඹලගමුව ගල්මැටියාව වැවාසල කැලේ සුවදකන්ද කියන ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක නගරයක් වගේ මහා විහාර ගණයටත් පංචායතනයක් තිබිලා තියෙනවා. මෙතන නඩු විශාල ප්‍රමාණයක් ලොකු ප්‍රදේශයක පැතිරලා තියෙනවා. තඹලගමුව ගල්මැටියාව දකුණු ග්‍රාමීලාර වසමේ ඉඳිවැවාසල රක්ෂිතයේ දෙවන ගජබා රජුගේ මාලිගා හෙට විශ්වාස කරන ගල්වලින් හදපු කුට්ටම් පොකුණක් තියෙනවා. ඒක අක්කර භාගයකට වඩා ලොකු පොකුණක්. රජුගේ සොහොන් ලෙස සැදකෙන තනකුත් තියෙනවා. මේවා නිදන් හොරුන් විසින් විනාශ කරලා තියෙන්නේ. නමුත් නඩබුන් තියෙනවා. ඉඳිවැවාසල කැලෑවේම ඕලු පොකුණ කියන ස්ථානයේ තෛත්ත තුනක නඩබුන් තියෙනවා. මෙතන හරි 100ක් විතර දිග තාමර වෙන් කරපු ගල්ලෙන් තියෙනවා. මේවා දිනපතා විනාශ වීම පවතිනවා. ගල්මෙටියාව තුරත් නඩබුන් විසිරලා තියෙනවා. ඒ කියන්නේ ගල්මෙටියාව ප්‍රදේශයේම පැරණි නගරයක් කියලා හිතන්න පුළුවන් මේ තියෙන නඩබුන් අනුව. තඹලගමේ 93 ගල්වලාසන මේ ආණ්ඩුවෙන් වැවක් ඇදුවා. ජනාධිපති කාර්යාලයේ ප්‍රතිවාදයෙන් එකක් කියලායි දැනගන්න තියෙන්නේ. එතන නිදන් හුරු විනාශ කරපු චෛත්‍යයක් තිබුණා. ඒක වැවේ වේල්ලට එකතු කරලා වහලා දබලා තියෙනවා. කන්තලේ ප්‍රාසිලේකම් කොට්ටාසේ වාංගැලි විහාරකන රජමහා විහාරයේ වයබුද්ධ ස්වාමීන් වහන්සේ කෙනෙක් දැන්ට වැඩ සිටිනවා. බොහොම අමාරුවෙන් ඒ රැකගෙන ඉන්නවා. හිමමාලා දන්ත කුමරු ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ලංකාවට රැගෙන එන අතර නවාතැන්ගත්තු ස්ථානයක් හැටියට තමයි මෙම ස්ථානයේ සැලකෙන්නේ. මෙතනින් කටාරම් කොටපු ගල්ගුහා පොකුණු ගල්කණු පැරණි දාගම කොටස් තියෙනවා. කැලාවත් එක්ක තියෙන මේ භූමිය කින්නේ අයිලාඩි ප්‍රදේශය වලින් පැමිණ අන්‍ය ආගමික අය විසින් ආක්‍රමණය වෙමින් පවතිනවා. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තාමත් පුරාවිද්‍යාත්මක ස්ථාන හැටියට ගසත් නොකරපු සියලු ස්ථාන ගසත් කරන්න 2014 විතර පුරාවිද්‍යාවකින් ගවේෂණයක් කළා. නමුත් මේ වෙනකන් ගැසට් කරේ නැහැ. ඒ නතර වෙලා තියෙනවා. ඒ පිළිබඳව විශේෂයෙන්ම පරීක්ෂණයක් පවත්වලා ගැසට් කරන්න කියලා මම ඉල්ලීමක් කරන්න කැමතියි. ඓතිහාසික කොට්ටියාරම් මුල මහා විහාරයේ හැවත් ගිරිනුවර රජ මහා විහාරයේ මෝතුරු පාසලකම් කොට්ටාසේ තියෙන්නේ. මේක සේරුවිල රජ මහා විහාරයේ ඓති පන්සලක්. මෙම බලගංගා රජුරුව සැඟ වෙලා සිටිය බවට පුරා වෘත්ත තියෙනවා. කියන ගල්ලෙන් ඇතුළු ලෙන් 28ක් මෙතන තියෙනවා. බුදුරජාන් වහන්සේ දන්වන්දු පාත්‍රයත් සංගවලා තිබු තැන බවට සඳහන් වෙන සෙල්ලිපියක් ඇතුළු සෙල්ලිපි තුනක් තියෙනවා. පරණ චෛත්‍ය තුනක නටබුන් තියෙනවා. මේ විහාරස්ථානයේ තියෙන ත්‍රිකුණාමලී දිස්ත්‍රික්කයේ උසම කන්ද මුදුනේ අවුරුදු 800කට පස්සේ මෙතන කඩන පින්කමක් කළා තියෙන්නේ. පසුගිය 2018 අවුරුද්දේ ඒ කඩන පින්කමෙන් පස්සේ මෙතන තිබිච්ච අඩි 10ක් උසබෝ පැලයක් රෑ කවුරු විසින් හෝ විනාශ කරලා කපලා දාලා තියෙනවා. මේ ගැන මූතුරු පොලිසියට පැමිණිත් කරලා තියෙන නමුත් ඒ පිළිබඳ කිසිම තොරතුරක් එහෙම නැත්නම් වාර්තාවක් අද නොර අපිට ලබන්න ලැබිලා නැහැ. සාධාරණයක් වෙලත් නැහැ. අප්‍රේ 23 වෙනිදා පාස්කුවහරෙන් පහුවෙනිදා කිසියම් පිරිසක් මේ පන්සලට ප්‍රහාරයක් එල්ල කරන සූදානම් තිබුණු බවට තොරතුරු ලැබිලා තිබුණා. ඒවා ආරක්ෂා අංශ වලට දැනුම් දීලා තියෙනවා. මෙතන හමුදා මුරපොලක් තියෙනවා. ඒකත් දැන් හයින් කරන්න යනවලු. ඒ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා කියන්න කැමතියි. කුච්චවේලි ප්‍රාසිලකම් කොට්ටාසේ පුල්මුඩේ පිහිටි අසිමලේ ආසිරිකන්ද පුරාණ විහාරයට අයිති පුරාවිද්‍යා ගල් දාලා වෙන්කරු බිනම් වල සමහර පුද්ගලෝ ප්‍රකාශන ඔප්පු හදලා තියෙනවා. ඉඩම ඇමතුමා මෙතනත් ඉන්නවා. ඔබතුමා විසින් ඒවා පරීක්ෂා කරලා ඒ අයට නිසි තැන් ලබා දීලා ඒවා නිදහස් කර දෙන්නත් ඉල්ලීමක් කරන්න කැමතියි. තෙන්නවරම් වාලි සංගමලේ රජමහා විහාර ක්‍රිස්තුපූර්ව 2003 සියවස වලට අයිති එතන දාගමක් නටබුන් ගල්කණු මල්ලාසන සඳකට පහන කොරවක් ගල් බුරගල් ආදී බෞද්ධ විහාරාංග වලට අයිති නටබුන් තියෙනවා. නමුත් යම්කිසි විරසක් මෙතන පුරාවිද්‍යා මුරකුටියක්වත් හදන්න දෙන්නේ නැහැ. ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න කියලා ඉල්ලීමක් කරන්න කැමතියි. තිරියායේ සෙම්බුමලේ රජමහා විහාරයත් නටබුන් දාගබක් ස්ථානයක් එතන වෙනත් ආගමික සිද්ධා ස්ථානයක් හදලා තියෙනවා. ඒ පිළිබඳවත් හොයලා බලලා එතනත් සංරක්ෂණය කර දෙන්න කියලා ඉල්ලීමක් කරන්න කැමතියි. සාම්පූර් සූඩකුඩා දාගම දෝසර් කරලා තියෙනවා. ඒකත් පරීක්ෂණයක් කරලා ඒකත් සංරක්ෂණය කර දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. පුරාවිද්‍යා ඉඩම් පූජා භූමි ඉඩම් ඔප්පු පූජා නිරවුල් කරන්න මිනින්දෝර දෙපාර්තමේන්තුව මැනුම් කරලා තියෙන්නේ. කුච්චේරි ප්‍රාදේශීය කොට්ටාසේ ස්ථාන 12ක් අඩුවට අවසන් කරලා තියෙනවා. ඒ ස්ථාන හැටියට කොමුරුපිටිය බඹරගල ආරණ්‍ය සේනාසනය, පුල්මුඩියක ඇතානගි කන්ද රජමහා විහාරය, සලපයාරු වාගේ සපබ්බත වන සෙනසුන, පුල්මුඩියක විහිඳුල රජමහා විහාරය, තිරියාය සප්තනාග පබ්බත වන සෙනසුන, තෙන්නමරංවාඩි සංකමලේ රජමහා විහාරය, කොමුරුපිටිය දෙබරගල ආරණ්‍ය සේනාසනය, පුල්මුඩියක ශ්‍රී සද්දම්ම යුක්ති රජමහා විහාරය, පුල්මුඩියක යාන්වේ රජමහා විහාරය, පුල්මුඩිය තුන නාගන පුරාණ රජමහා විහාරය, පුල්මුඩිය හතර ශාන්තිපුර රජමහා විහාරය කියන ස්ථාන ගසත් කරලා තියෙනවා. තිරලා ඔප්පු නිරවල් කර දීමයි කරන්න තියෙන. ඒකත් අද වෙලා නැහැ. ඒකත් කර දෙන්න කියලා ඉල්ලීමක් කරන්න කැමතියි. පහුගිය අවුරුද්දේ නැගෙනහිර පළාතේ නටබුන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගවේෂණය කරන්න පටන් ගත්තා. මඩකළුපේ නම් ඒක අසලමක දැන් අසල වෙලා තියෙනවා. දැන් පුරාවිද්‍යා සාන්දේශ ප්‍රකාශයටපත් කරලා තියෙන ස්ථාන සහිත ගසත් එක පුරාවිද්‍යා කොමසාරි ජෙනරාල් විසින් අවලංගු කරන්න හදනවා කියලා ආරංචියක් තියෙනවා. ඒ හේතුව විධිමත් විදියට මැනලා මායිම් නිරවුල් නොකර ගැසට් කරලාලු තියෙන්නේ. ඒ විධිමතවත් විශේෂම අවධානය යොමු කරන්න කියලා ඉල්ලීමක් කරන්න කැමති. තිරුකුණාමලේ වල්ලුවර් කොට්ටම් කියන ගමේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඔබතුමාගේ මමත්තාංශයේ නිවාස සංවර්ධන ව්‍යාපෘතියක් හැදුවා. ඒක තොල්කා පියා නගර කියලා විවෘත කරා. ඒ නිවාස ව්‍යාපෘතිය ආදිමානවයාගේ මෙගතිලක සොහොන් බිමක තමයි හදලා තියෙන්නේ. ඒ පිළිබඳවත් අවධානය යොමු කරලා ඒවත් සංරක්ෂණය කරලා දෙන්න කියලා ලිලිමක් කරන්න කැමතියි. මීට අමතරව ත්‍රිකුණාමලයේ වෙල්ගම් වේරේ සිට කිලෝමීටර් 8ක් වයඹ දෙසට ගිය තැනක් කලාවේ නටබුන් වැව නැමින් හඳුන්වන ප්‍රදේශයේ වර්ණා පුරා විද්‍යාත්මක නටබුන් තියෙනවා. කටාරං කොටපු ගල්ලෙන් පහක් සඳකට පහන් කොරවක් ගල් නිදන් හොර විසින් කඩා විනාශ කරලා චෛත්‍යයක් මෙතන තියෙනවා. මෙතන පහුගිය ත්‍රස්තවාදීන්ගේ කඳවරක් පහුගිය කාලවලවල පවත්වාගෙන තනක් හැටියට ආරක්ෂක අංශයෙන් සඳහන් කරලා තියෙනවා. මෙතනත් තාම පුරාවිද්‍යායකට ගැසට් කරලා නැහැ. එකක් ගැසට් කරලා සංරක්ෂණය කරලා මතු පරුවට දායක කර දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. කන්‍යා උනතුල ලිංගවල ඉඳන් කිලෝමීටර් 2.5ක් දුරින් කැලේ මැද තවත් ගල් කණු ගොඩක් තියෙනවා. මෙවන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගවේෂණ ලක් කරන්නේ මෙම ස්ථාන. විශේෂයෙන් මෙම ස්ථාන පුරාවිද්‍යා ගවේෂණ ලක් කරලා මතු බරපොරට සංරක්ෂණය කරලා දෙන්න කියලා ඉල්ලීමක් කරන්නේ. මොකද විශාල වශයෙන් ඔබතුමාගේ අමාත්‍යාංශයේ යටතේ මිලියන 3600ක මුදලක් වැය කළා. ඒකෙන් මේ වගේ අපේ ශිෂ්ටාචාරයේ අපේ රජ දවස අපේ එදා තිබිච්ච ශ්‍රී විභූතිය පිළිබඳ තියෙන අයිතීන් සලකුණුවල් මේ වෙනකොට විශාල වශයෙන් නොඑක් නොඑක් විදිහට විනාශ වෙමින් පවතිනවා. ඒ නිසා මේ පිළිබඳව විශේෂයෙන්ම සංස්කෘතික කටයුතු භාර ඇමතිවරයා හැටියට ඔබතුමාට වගකීමක් තියෙනවා. මේ පිළිබඳව සංරක්ෂණය කළා මේවා ආරක්ෂා කර දෙන්න. කොයි ආගමකට කොයි ජාතියකට අයත් වුණත් මේ වාගේ සංරක්ෂණය කිරීම තුළින් අපේ රටට තියෙන ඉතිහාසය විදහා දක්වන්න තියෙන සාධක මේවා. ඉතින් මේවා විශේෂයෙන්ම කවුරුවක්වත් ඉදිරිපත් කරත් අවධානය යොමු කරන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ දැනුම් දීලා විශේෂ කණ්ඩායමක් අපේ දිස්ත්‍රික්කයට නැගෙනහිර පළාතට එවලා මේ පිළිබඳව සංරක්ෂණ කටයුතු කරලා අපිට මේවා මතු පරපුරට දායක කර දෙන්න කියලා ඉල්ලීමක් කරමින් මේ පිළිබඳව ගරු ඇමතුමාගේ අවධානය යොමු වේවා කියා ප්‍රාර්ථනා කරමින් මගේ වචන සෝපය අවසන් කරනවා. ස්තුතියි.
කරපු සියලුම අඩුපාඩු ටික දැන් ලැබෙන්න සලස්සන්න මම නිලධාරී කණ්ඩායමක් එවන්නම්. ඔබතුමත් එක්ක ඒ හැම තැනකටම ගිහිල්ලා ඒ කෙරෙන්න ඕන දේවල් ටික අධීක්ෂණය යටතේ ඒක කරන්න අපි වැඩ
කරගන්න.
මට ලයිස්තු පොඩ්ඩක් දැන් එවන්න.
ලයිස්තු ඔබතුමාට දෙන්න.
ඔබතුමා සුනිල් ගන්තනදී
ගරු මූලාශ්‍රාරුඩ මන්ත්‍රීතුමනි ඔබතුමාගේ අවසරය ඇතුව මේ දැන් පොදු ව්‍යාපාර කාරක සභාවේ කෝප් කමිටුවේ ඊයේ දිනේ සාකච්ඡා වෙච්ච ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ කාරණයක් ගරු මන්ත්‍රීතුමෙක් අද මතු කළ තිබුණා පාර්ලිමේන්තුවේදී. මම ඒලා හිටියේ නෑ සභාවේ. ගරු කතානායකතුමත් මට ඒ ගැන දැනුවත් කළා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේට ලබාගත් වදුකුලියට ලබාගත් ඉඩමක් නුවර මල්වතු මහා විහාර පාර්ශ්වයට අයිති ගංගාරාම් පන්සලේ ඉඩමක් ඒ ඉඩම ලබාගෙන තිබීම අපි ඊයේ පාර්ලිමේන්තුවේදී කතා කළා කෝප් කමිටුවේදී කතා කරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශ්වවිද්‍යාලයක් හදන්න මීට අවුරුදු 3කට කලින් තමයි ඉඩම ලබාගෙන තියෙන්නේ නමුත් ඒ ලබාගත්තට මුකුත්ම කරලා තිබුණේ නැහැ ඒ ඉඩම විශ්වවිද්‍යාලයට යොදා ගැනීම ප්‍රමාදය ගැනයි අපි සාකච්ඡා කළේ. එතෙන්දී වාර්තාවල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තියෙන ඉතා පැහැදිලිව එම වැඩ නොනිමි වැඩ හැටියට සඳහන් කළා. වැඩ අවසන් නොකරපු වැඩ. ඉතින් ඒක පිළිබඳව අපි මල්වතු පාර්ශවයේදී අයිති ඉඩමක් නිසා ඒ මල්වතු මහානායක හාමුදුරන්ගේ පාර්ශවයෙන් නුත් පැහැදිලි කර ගැනීමක් කරගන්න විගණ කාර්යපත්තුමාට නියම කළා. ඒ ඒ ඒ කාරණය මල්වතු මහානායක හාමුදුරන්ට හෝ මහා සංඝරත්නයට අපහාසාත්මක වන විදියට අගෞරවයක් වන විදියට යොදා නොගන්න කියලා ඉතා කාරුණිකව ඉල්ලා හිටිනවා මොකද මේක පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන්න එපා ඊට වඩා වෙනස් අර්ථකථනයක් දෙන ආකාරයකට ඒක ඉතා පැහැදිලිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදු කරපු කටයුත්තක් ඔවුන්ගේ ගිණුම් වල තියෙන කටයුත්තක් ඒක පිළිබඳ අපි පරීක්ෂණයක් කරනවා පමණයි එහෙම නැතුව ඒක මහා සංඝරත්නයට අගෞරවයක් වන ආකාරයට දේශපාලනික අර්ථයකින්වත් වෙනත් අර්ථයකින් යොදා ගන්න එපා කියලා ඉතාම වගකීමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා හැම දෙනාගෙන්
බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා හොන්රබල් ඉරාන් වික්‍රමරත්න හොන්රබල්
වාට කරන ඉදිරිපත් කරන්න ගරමතුමනි අපේ තියෙන දිස්ත්‍රික්කයේ පන්සල් පල්ලි කෝවිල් වල ආදායම් තත්ත්වය ඉතාමත්ම දුෂ්කරයි හේතුව ඒ ඉන්න විශේෂයෙන් ඉන්න කම්කරුවෝ දීවරයෝ ගොවි ජනතාවට ඒ පන්සල් පල්ලි කෝවිල් නඩත්තු කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා මහවැලි කලාපයට අයත් ඒක බෙදලා අක්කර දෙක ගන්න ඒවට දෙන්න පුළුවන් නම් ඉතාමත්ම සුදුසුයි. මොකද පෙලක්ක හාමුදුරුවන්ට දානේ වළඳන්නවත් දෙන්න ඒ ගම්වල ජනතාවට හැකියාව නැති නිසා.
Honorable Iran Vikramathun.
Suti.
ඔබතුමා වෙලාව
යන්නේ
ගෞරවනීයතුමා
අපි විපක්ෂයේ ඉන්නකොට මම මේ සභාවේ එවකට රජයට යෝජනාවක් කරා මේ රටේ සමස්ත විහාරස්ථානවලට කුමුරුවක්කර දෙකමාරක් වෙන් කරලා ඒ හැම විහාරස්ථානයකටම ස්වාධීන ආදායම් මාර්ගයක් නිර්මාණය කිරීම එවකට රජය ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරා. ඒ ඔබතුමා යෝජනා කරන්නේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ යෝජනාව අතිගරු ජනාධිපතිතුමත් ගරු අග්‍රාමාත්‍යතුමත් සමග සාකච්ඡා කළා. ඒක හොඳ යෝජනාවක්. අපි ඒක ඉදිරියට ගෙනෙන්න කටයුතු කරනවා. නෑ ඒක ඉදිරියට කරගෙන යන්න කටයුතු කරනවා.